Honorable Mahindananda Ludgamage.
Mula sa niya sa babot tumani. Mamulim matak karandone adame vivadya na avasthave apita matakai me yahapal nando baleta patvimat samagama tamunansela monataram prajatantravadi andu adda kiyeneka pennanda api dakka merate thoraturu danagenime panatak genawa thoraturu danagenime panata obutumala genave perate sama puraveshayekutama merate siddha wena onema deyak danagenime avasthawa laba de habai den ada dine pravruti adhyaksha general varaya සියලුම මාධ්‍ය කැඳවලා කියනවා මේ වෙනකොට අත්තනංගුට කිසිවක් පෙන්වන්න එපා කියලා ප්‍රවෘත්ති නාලිකාවල. දෙතුමා අද ප්‍රකාශයක් කරලා තියෙනවා එහෙමක පෙන්වන්න එපා කියලා. ඉතින් මං හිතන්නේ තමුණාංශලා තොරතුරු දැනි ගැනීමේ පණතක් ගෙනෙලා මාධ්‍යට ආවරණ දානවා නම් ඒකේ තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා මේ ජනතාවට මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාස නැතිකම වෙලා තියෙන්නේ ආණ්ඩුව සත්‍ය රටට හෙලි කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනතාවට ඒ තොරතුරු ලැබ ගැනීමේ අයිතිය නැති කරන්න එපා. තමුණාංශලට මේ ආණ්ඩුව බලයටපත් කරන්න ජනවරමක් දීපු මූලික කාරණේකුත් ඒක තමයි. ඉතින් ඒ නිසා අපි මාධ්‍යට තමුණාංශලා මේ මාධ්‍ය නිදහස මම අහගෙන ඉඳියා අපේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා මේ ආණ්ඩුව මාධ්‍ය නිදහස උපරිමට දීලායි කියලා. හැබැයි අපි දැක්කා අගමැතිවරයා සමහර මාධ්‍ය නාලිකාවල නම් කියලා තර්ජනය කරා. දැන් අද මාධ්‍ය වාරණ ගේනවා. දෙනි සප්පේ ඔබතුමාලන් ඉල්ලනවා මාධ්‍යයට අත තියන්න එපා මාධ්‍ය වාරණ දාන්න එපා ඒක මේ රටකට හොඳ දෙයක් නෙවෙයි කියන එක තමුණාංශලට මුලින්ම මතක් කරන්න ඕනේ ඊළඟට අපි ඔබට කියන්න ඕනේ අද අපි විවාදයට ගන්න මේ අවස්ථාවේ මේ තමුණාංශලා දන්නවා අද වෙනකොට තමුණාංශලගේ ආණ්ඩුව මේ ආණ්ඩුව බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා ඔබතුමාලා දන්නවා මේ වෙනකොට තමුණාංශලා සහ පහුගේ කාලේ සියලුම රජයන් ගත්තාම අපි අරගෙන තියෙන ණය ප්‍රමාණය බිලියන 14000කට ආසන්න ප්‍රමාණයක්. ඔබතුමාලා දන්නවා අපි බාර ගන්නකොට මේ ණය තිබ්බේ බිලියන 7400ක්. මේ අවුරුදු 4මාරක කාලය තුල තමුණාංශලා රුපියල් බිලියන 6500ක් ණය අරගෙන තිනවා. තමුණාංශලා බලයට පත් වෙනකොට කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්කවලා ආණ්ඩුවක් හදනකොට මේ රටේ අතමිට සරු වෙලා මිනිස්සුගේ සාක්කුවලට මුදල් ලැබිලා මිනිසුගේ ආර්ථික ශක්තිමත් වෙලා දවැන්ත වැඩපිළක් සිද්ධ වෙයි කියලා තමුණාංශලා කිව්වේ. හැබැයි එහෙම කියන තමුණාංශලා අපි අවුරුදු 10කට ගත්තට වැඩිය ණය ප්‍රමාණයක් මේ අවුරුදු 4මාරේ තමුණාංශලා ණය අරගෙන තියෙනවා. අපි ආණ්ඩුවෙන් අහනවා තමුණාංශලා මේ ගත්ත ණය වලට මොනවද කරේ? තමුණාංශලා පෙන්වන්න තමුණාංශලා කරපු වැඩක් ගමේ. අපි ආසනවල තමුණාංශලා මේ අවුරුදු 4මාරේ අපි ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කේ මම ඉන්නේ නාවල පිටිය කියන දුෂ්කර ගම්මානයක අඩු ගානේ අලුතෙන් ඉදිවෙච්ච පාරක් විදුලි යෝජනා ක්‍රමයක් ජල යෝජනා ක්‍රමයක් ගොඩනගිල්ල කිසිවක් මේ අවුරුදු 4මාරතුරු ඉදි වෙලා නැහැ. ඒ නිසා තමුණාංශලා කරපු සංවර්ධනයකුත් නැහැ. තමුණාංශලා ණයගත් එක විතරයි. අගමැතිතුමා ඇවිල්ලා අපේ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමත් එක්ක මහා ලොකු ගොඩනගිල්ලකට මුල්ගල් තිබ්බා. දැන් මුල්ගල පැලවෙනවා. ඒ නිසා කිසි දෙයක් අඩු ගානේ අගමැතිවරයා අගමැතිවරයාගේ ලේකම්තුමා ඉන්නවා සාගල රත්නායක අපේ ඇමතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමා මයිතන ඔබතුමාවත් අගමැතිවරයා දැනුවත් කරයි අගමැතිතුමා මුල්ගල් තිබ්බ නාවල පිටියේ ගල මිනිස්සු ගලවලා දැන් ඉවත් කරලා ඉතින් ඒ නිසා අපි තමුණාංශලට කියනවා මේ පිළිබඳ අඩු ගානේ ඒ වැඩපිළිවෙලවත් තමුණාංශල ඉදිරියේ කටයුතු කරන්නයි කියලා ඒ වගේම අපේ ජෝන් නමරතුංග අපේ සංචාරක ඇමතිතුමා අපි බොහොම ගරු කරන ඇමතිවරයෙක් මයිතන්නේ තමුණාංශය දන්නවා සංචාරක ව්‍යාපාරය නිසා මේ රටට ලැබිච්ච ආදායම US බිලියන 4.4කට ආසන්න ප්‍රමාණයක්. කියන ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් බිලියන 7750ක්. දොබතුමාලා විශ්වාස කරනවා මේ සිද්ධියත් එක්ක තමුණාංශලා US බිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි වෙයි කියලා මේ තත්ත්වය තුල කරු ඇමතුමා. ඒ නිසා මේක නගා සිටීම සඳහා මේ සංචාරක කර්මාන්තය නගා සිටීම සඳහා යම් වැඩපිළිවෙලක් අපි කඩිනමින් ඉෂ්ට කරන්න කියලා කියනවා ඇමතුමා. ඔබතුමාට මතකයි ප්‍රකාශයට පත් කරාට ඇමතුමා කොහොම ක්‍රියාත්මක වෙන්නේ නැහනේ මොනතරම් සංචාරකයන් තිබුණත් සංචාරකයන් මේ රට ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ ඔබතුමා දැක්කද ඇමරිකාව ඊයේ වෙනකොට කොතෙන්ද දාලාද ලංකාව කියලා ඉතින් ඒ නිසා පළවෙනි දින ඔබතුමා කරාට ද රට ගැන දැන් වාරණ නියෝග දාලා මේවා වැහුවොත් මිනිස්සු තව බය වෙනවා ඒ නිසා ගරු ඇමතුමා මේ පිළිබඳ දැවැන්ත පැට දැන් මහින්ද රාජපක්ෂ ඇමතුමාගේ ආණ්ඩුව කාලේ ඔබතුමාට මතකයි බෝම්බ පත්වෙද්දි විදේශිකයෝ ආවා අපිට මතකයි කොළඹ බෝම්බ පත්වෙනවා හැබැයි විදේශිකයෝ ආවා ඒ නිසා මේ සදා තමුන්නාසලා යම් වැඩපිල්ලක් ඉෂ්ට කරන්න ඒක නිල්ලීම අපි ඔබතුමාලාට කරනවා ඒ වගේම අපි ඔබතුමාලාට කියනෝනේ මේ ආර්ථික අර්බුදයකට මූල දීලා තියෙන වෙලාවේ තමුන්නාසලා දන්නවා මේ වෙනකොට රටේ ජනතාව බරපතල බියකින් ඉන්න වෙලාවක තමන්ගේ පාසල් අම්මලා තාත්තලා දරුවා පාසල් යන්න බැරුව ඉන්න වෙලාවක මේ මිලේච්ඡ ISIS ත්‍රස්තවාදීන් මොන මොහොතේ මිනිස්සු ගොදුරක් කරයිද කියලා බලාගෙන ඉන්න වෙලාවක මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ සාගල් රත්නායක ඇමතුමා තමුන්නාසලාගේ ආණ්ඩුව මහ දවල් හොරකම් කරනවා මං ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මං දන්නවා ඔබතුමාට අගමැතිවරයාට යම් බලපෑමක් කරන්න පුළුවන් අගමැතිවරයෙක් කියලා ඒ නිසා මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රධාන නිලධාරියෙක් හින්දා ඔබතුමා දන්නවා පසුගිය අප්‍රේල් මාසේ 20 වෙනිදා සාගල් රත්නායක ඇමතුමා කැබිනට් පත්‍රිකාවක් ඉල්ලුව දැම්මා හදිසි මිදුලි විලදී ගැනීමක් සඳහා ඔබතුමාට මතකයි මෙගවෝට් 400ක් තමුන්නාසලා ඉල්ලනවා විදුලි බල ඇමතිවරයා මේ රටේ ජාතික විදුලි බද්ධ පද්ධතියට කිසිම විදුලියක් එක්කව කරන්නේ නැතුව හදිසි විදුලි මිලදී ගැනීමකට මේ ආණ්ඩුව කටයුතු කරනවා ඇමතුමා බලන්න ඒකකයක් සඳහා රුපියල් 26ක් තමයි තමුන්නාසලාට දාලා තියෙන්නේ ඒකකයක් සඳහා මේ කැබිනට් පත්‍රිකාවේ දාලා තියෙන රුපියල් 26යි හැබැයි මේ විදුලි බල ඇමතිවරයා අමුළු කැබිනට් මණ්ඩලෙම නොමගවලා තියෙනවා සාගල් රත්නායක ඇමතුමා ඔබතුමා දන්නවා ඔබතුමා මේ ඒකකයක් සඳහා රුපියල් 40ක් වැය වෙනවා ඔබතුමා බලන්න මේ සමාගමට දීලා තියෙන සහන ඉන්ධන ගෙන්නන්න අවසර දෙනවා ඉන්ධන සදා බදු ඉවත් කරනවා ඇමතුමා මේ පුද්ගලයන්ට මේ සමාගමට තමුන්නාසලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්නොත් ඒකකයක් සඳහා රුපියල් 40ක් රජයට සිද්ධ වෙන පාඩුව බිලියන 180ක් ගරු ඇමතුමා මේ සඳහා වැය වෙන පාඩුව රජයට බිලියන 180ක් තමුන්නාසලට ණය ගෙවා ගන්න බෑ ණය ගෙවා ගන්න බැරුව තමුන්නාසලා තව ණය වෙනවා හැබැයි මේ අවදානම් තත්වයක මිනි උඩින් මියාණ්ඩු ඇමතුරු හොරකම් කරන්න හදනවා ගරු ඇමතුමා ඒ විතරක් නෙවෙයි මේ ගේ සමාගමට දෙන කිවිසුමේ සමාගම ඇතුළත් කරලා තියෙනවා මේ යාන්ත්‍රණයේ 70%කට වැඩිය දීුවේ නැත්නම් මේ ආණ්ඩුවයකට ගෙවන්න ඕනේ කියලා. එහෙම කරොත් රුපියල් 70ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගරු මං සාගල රත්නායක ඇමතුමාගේ මං ඉල්ලීමක් කරනවා. මම අගමැතිතුමාට මේ ලියුම බාර දෙන්න හිටියේ. ඒ නිසා මේ මට ලියුම බාර දෙන්න හැකියාවක් නැති නිසා මං ඔබතුමාට බාර දෙනවා මේ ලියුම ගරු අග්‍රාමාත්‍යතුමාට බාර දෙන්න කියලා. මේක කැබිනට් මණ්ඩලයේදී ගරු ඇමතුමා සාකච්ඡා කරලා ඔබතුමා දකුණේ මිනිහෙක්ින්ද මං විශ්වාස කරනවා කැබිනට් මණ්ඩලයේ මේකට විරුද්ධ වෙයි කියලා ඔබතුමා අගමැතිතුමාට මේක දැනුවත් කරලා මේ මහා වංචාව නවත්තන්න තමුනාසල කටයුතු කරන්නයි කියලා. ඒ වගේම මේ ඝනදෙනුවට සම්බන්ධ සියලු ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ මම හැන්සාට් ගත කරනවා. මේ සියලු තොරතුරු ටික මම හැන්සාට් ගත කරනවා. ගරු ඇමතුමා බලන්න මේකේ වෙලා තියෙන වංචාව ඔබතුමාලා බලන්න මේ ආර්ථිකේ කඩලා වැටලා තියෙන වෙලාවක තමුන්නාසලා මේ කරන අපරාධය කියලා බලන්න. ඒ විතරක් නෙමෙයි බලන්න තමුන්නාසලාගේ ආණ්ඩුව ගන්න තීරණ. ඇමතුමා දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විශාල පාඩුවක් ගැන තමුන්නාසලා කතා කරා. දැන් තමුන්නාසලා ඊයේ පෙරේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අලුතෙන් CEO කෙනෙක් ගෙනාවා. තමුන්නාසලා අලුතෙන් ගෙනාවා CEO කෙනෙක්. දැන් එතුමාගේ නම අපිට දන්න හැටියට එතුමාගේ නම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දාලා තියෙන්නේ ජෝෂු බුස්ට්‍රෝ කියලා. සුද්ධ මහත්තයෙක්ගේ නමක්. හැබැයි එතුමාගේ හරි නම මොහමඩ් අලි. එතුමාගේ නම මොහමඩ් අලි. ඔබතුමා බලන්න එතුමාගේ හරි නම නෙවෙයි එතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබතුමා බලන්න එතුමා සාෆිය ආලයින්ස් එකේ ආජන්ටිනාවල වැඩ කරපු CEO මේ ආලයින් එකේ. මේක බොහොම පොඩි ගුවන් සමාගමක්. මේ ගුවන් සමාගම අවුරුදු දෙකකින් පාඩු ලැබුවා. මේ වසර දෙකකින් ආජන්ටිනාවේ ගුවන් සමාගමක් පාඩු ලැබපු නම වෙනස් කරපු පුද්ගලයෙක් අද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ CEO කියලා ගෙනත් දාලා තියෙනවා. එතුමාට තිබුණා එතුමාට අයිති සමාගමක් තිබුණා. එතුමාගේ සමාගමත් වැහුවා. ඒකේ නම බුස්ටෝන් ගෲප් කියලා සමාගමක් PLC කියන සමාගම. ඒ සමාගමත් පාඩු ලැබලා වැහුවා. ඒ නිසා සාගල් රත්නායක ඇමතිතුමා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩගන්න ආජන්ටිනාවේ පාඩු ලැබලා වහපු ගුවන් සමාගමක CEO කෙනෙක් ගෙනෙලා ඉදිරිපත් කරලා තිනවා ගරු ඇමතිතුමා. ඒ නිසා අපි ඔබතුමාලගෙන් කියනවා මේ ආර්ථිකේ කඩාගෙන වැටලා තියෙන වෙලාවක මේ ආර්ථිකේ ගොඩගන්න තමුන්නාසලා යම් වැඩපිළිවෙලක් හදන්න ඕනේ. තමුන්නාසලේ වැඩපිළිවෙල හදනවනම් නෑ ඔබතුමාට ඕක දුන්නේ. තමුන්නාසලා යම් වැඩපිළිවෙලක් හදනවනම් තමුන්නාසලේ වැඩපිළිවෙල හදන්න ඕනේ. තමුන්නාසලා මේ විදියට මේ මිනි උඩින් ගිහිල්ලා හොරකම් කරන්න පටන් ගන්නකොට තමුන්නාසලට කොහොමද මේ රටේ මිනිස්සු තමුන්නාසලා ගැන හිතන්නේ? ඒ නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ දේවල් කෙරෙහි තමුන්නාසලගේ අවධානය යොමු කරන්න. අද මේ කැබිනට් මණ්ඩලයේ අපි ඊයේ මේක මේ ලිපි ලේඛන ටික කරු ඇමතුමා විදුලිය මිලදී ගැනීම පිළිබඳ අපි ජනාධිපතිතුමාට මේ තොරතුරු ටික බාර දුන්නා. ජනාධිපතිතුමාට බාර දෙනකොට එතුමා කිව්වා කැබිනට් මණ්ඩලය මේක තාම අනුමත කරේ නැහැ කියලා කිව්වා. මම ඔබතුමාට එවන ෆයිල් එකේ තියෙනවා කැබිනට් මණ්ඩලය අනුමත නොකරට විදුලි බල මණ්ඩලය කරු ඇමතුමා මේක ගිවිසුම ඉදිරියට ගෙනියන්න කියලා ලියුම් මම නිකුත් කරලා තියෙනවා. දැන් මේකේ ටෙන්ඩර් එක කඩන්න කලින් මේ විදුලි මිල දෙනීගෙනම ටෙන්ඩර් එකක් හදවලා තියෙනවා. ටෙන්ඩර් එක ගන්න කලින් රවි කරුණානායක ඇමතිවරයා කැබිනට් එකට අදාළ කොන්ත්‍රාත් කරුවා හඳුරගෙන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මුළු කැබිනට් මණ්ඩලයම නොමග යවනවා. මොකද්ද ඇමතුමා වෙන්නේ? මොකද්ද තමුන්නාන්සේලගේ ආණ්ඩුව ඇමතුරු මේ කරන්නේ? ඉතින් ඒ නිසා අපි ඔබතුමාලගේ කියනවා මේ රට ආර්ථික තමුන්නාන්සේලා එක පැත්තකින් මේ රටේ ආර්ථිකය විනාශ කරා, තව පැත්තකින් ජාතික ආරක්ෂාව විනාශ කරා. දැන් තමුන්නාන්සේලා මහා පරිමාණ හොරකම් ඔබතුමාලට මතකයි. තමුන්නාන්සේලාට 2015 මේ රටේ ජනවරම දුන්නේ සුවිශේෂී ජනවරම. තමුන්නාන්සේලා සුවිශේෂී ජනවරමක් දුන්නේ තමුන්නාන්සේලාට මේ හොරකම නවත්තන්න. මගලක තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා ජනතාවට දුන්න මෛත්‍රී පාලනයක්
ගර්මන්තුමා විනාඩි දෙකක් තියෙනවා.
ඒ වැඩපිළිවෙල, ඒ වැඩපිළිවෙලේ මූලිකම කියපු දෙයක් තමයි මේ හොරකම නවත්තනවා කියන කීප එක. ඒ ඔබතුමාලා දන්නවා එහෙම කියපු තමුන්නාන්සේලා. තමුන්නාන්සේලා දවස් 20කින් මහ බැංකුව මංකොල්ල කෑවා. එතරින් නැවතිලා නැහැ. දැන් බලන්න රට මෙවැනි ඛේද වාචිකයකට මුහුණ දීලා තියෙන වෙලාවේ තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ඇමතුරු මහ දවල් මංකොල්ල කණ්ඩා හදනවා සාගර රත්නායක ඇමතුමා. ඇමරිකාවේ මේවට කියන්නේ හයිවේ රොබරි කියලා. මේවට කියන්නේ ඩේලයිට් රොබරි කියලා. ඒ නිසා කරු ඇමතුමා මේ ඩේලයිට් රොබරි හයිවේ රොබරි කරන තමුන්නාන්සේගේ තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ඇමතිවරු තවිනුවෙන් තමුන්නාන්සේලා මං ආඩම්බර වෙනවා අපේ රාජ්‍ය මුදල් ඇමතිතුමා මේකේ මේ සටනේ අපිත් එක්ක ඉන්නවා. මේ විදුලි මාෆියාව පිටිපස්සේ ඒකට විරුද්ධව එතුමා ඉන්නවා. අපි එතුමාට ගරු කරනවා. ඒ වගේම අපේ හර්ෂද සිල්වා මැතිතුමා මේ කමිටුවට අගමැතිතුමත් එක්ක පත් කරා. ඒ කමිටුවට බලපෑම් වෙන නිසා හර්ෂ සිල්වා මැතිතුමා ඒ කමිටුවෙන් ඉවත් වුණා. හර්ෂ සිල්වා මහත්තයත් බොහොම ගෞරවනීය ඇමතිවරයෙක්. දැන් ජනාධිපතිතුමා නැවත එතුමාව පත් කරලා තියෙනවා මේ කමිටුවට. ඉතින් නිසා අපේ පක්ෂයේ මහලේකම්තුමා හිටපු එතුමා මේ කමිටුවේ ඉන්නවා. අපි එතුමාට අදාළ ලිපි ලේඛන ටික බාර දුන්නා. අපි විශ්වාස කරනවා මේ මහා විදුලි වංචාව මේ අධික ලෙස විදුලි මිලදී ගැනීම අපි ඒ වගේම මංගල සමරුවේ ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ විදුලි මංකොල්ලට හේව කැබිනට් මණ්ඩලය තුල කරන සටනට ඒ වගේම චම්පික රණවක ඇමතිතුමා මංගල සමරවීර ඇමතිතුමා හර්ෂ සිල්වා ඇමතිතුමා අපේ රාජ්‍ය ඇමති මුදල් ඇමතිතුමා තමුන්නාන්සේලා මේ වගේ ඇමතිවරු ගැනත් අපි ඇගෙයිමට ලක් කරන්න ඕනේ. අපි පැසසුමට ලක් කරන්න ඕනේ. මේ ආණ්ඩුවේ හොරි 100 හොරු 85 90 අතරේ එක්කෙනෙක් දෙන්නෙක් වැදගත් මිනිසුත් ඉන්නවා කියන එක තමුන්නාන්සේලාට කියන්න ඕනේ. ඒ නිසා
අපි කියනවා
මෙවැනි අවසන් කරනවා. ඒ නිසා මෙවැනි මූල්‍ය අර්බුදයකට රට මුහුණ දීලා තියෙන වෙලාවේ මෙවැනි මහා ඝනදෙනු මෙවැනි මහා වංචා නැවැත්වීමට කටයුතු කරන්න යකින් ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඔනරබල් රොෂාන් රණසිංහ ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා.
ගරු මූල ආසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මගේ මේ වෙළඳ පනතට එහා ගිය විශේෂ කාරණයක් තියෙනවා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි පුවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මේ අහුවෙන අවියායුධ පිළිබඳව තොරතුරු කිසිවක් මාධ්‍ය තුලින් දෙන්න එපයි කිය. අපි අහනවා තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරලා ඒ වගේම මේවැනි බිහිසුණු ත්‍රස්තවාදයක් තියෙද්දි මේ ත්‍රස්තවාදයේ වැටලීම් මොනවද? ත්‍රස්තවාදයේ හරහා වුණ අවියායුධ මොනවද? මේවා පිළිබඳව ජනතාවට දැනගැනීමේ අයිතිය මේ විදියට වළක්වන්නේ ඇයි කියන එක විශේෂයෙන්ම අපි මේ වෙලාවේ අහගන්න කැමැති. ඒ වගේම අද මේක තමයි මාධ්‍ය මර්ධනේ. මේ මාධ්‍ය මර්ධනේ ප්‍රතිසහස්ත පනත ගෙනල්ලා මාධ්‍ය මර්ධනේ එන්න කලින්ම අද පුවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා මාධ්‍ය මර්ධනේ මේ වෙලාවේ සිද්ධ කරලා තියෙනවා. කිසිම මාධ්‍යයකට කියලා තියෙනවා මේ තොරතුරු එළියට දෙන්න එපයි කියලා. දැන් ඊයේ අපි දැක්කා ජනාධිපතිවරයා නැගෙනහිර පළාතේ ගිහිල්ලා කතාවක් කරනකොට කියනවා ත්‍රස්තවාදීන් 150ක් විතරලු ඉන්නේ. හැබැයි කඩු කිනිසි ඒ වගේම ජෙලට් නයිට් කූරු ඒ වගේම ඩෙටනේටර් මේවා හම්බෙනවා ලක්ෂ ගාන. මේ ලක්ෂ ගාන කඩු කිනිසි ඩෙටනේටර් ජෙලට් නයිට් කූරු හම්බෙනකොට මං හිතන්නේ ත්‍රස්තවාදීන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව ඉන්නේ 150යි නම් ඉනවටෙත් මේවා බැඳගෙන ඇඟවටෙත් බැඳගෙන තවත් ඇඟේ තියෙන අවයවවල බැඳගත්තත් මං හිතන්නේ 150කට වැඩි ඒත් ඉන්නවා ත්‍රස්තවාදීන් 10000කට වැඩි. මේකෙන් හරියට මේ විදියට මේ අහුවෙන අවියායද පිළිබඳව දැක්කහ. එක හින්දා අපි කියන්නේ විශේෂයෙන් විශේෂයෙන්ම අපි ඉල්ලන් මේ මාධ්‍ය මර්ජනය මාධ්‍ය මර්ධනය කරන්න ලෑස්ති වෙන්න එපයි කියන එක ජනාධිපතිතුමාටත් අගමැති ප්‍රමුඛ ආණ්ඩුවෙනුත් ඉල්ලනවා. දිගින් දිගටම මාධ්‍යට පහර ගහලා මේ කරන වැඩපිළිවෙල නවත්තන්න, ජනතාවට මේ බිහිසුණු භයංකාර තත්ත්වයක ඉද්දි තොරතුරු දැනගැනීමට ජනතාවට ඉඩ දෙන්න කියන එක. දැන් ඊයේ ආනන්ද විද්‍යාලයේ දරුවෝ ගිහිල්ලා ඉන්නේ 72යි. මේ රටේ දේශපාලඥයින්ගේ ඒ වගේම රටේ ප්‍රධාන විධායක ශ්‍රේණිය නිලධාරීන්ගේ දරුවෝ ඒ විද්‍යාලේ ඉන්නවා මං හිතන්නේ 5600කට වැඩිය. ඒ දරුවෝ යවන්නේ නැහැ ඉස්කෝලෙට. සාමාන්‍ය දරුවෝ ටිකට කියනවා පළයල්ලා ඉස්කෝලේ කියලා. ඔබලගේ පැත්තේ ඉන්න එදා හමුදාපතිවරයා විදියට කටයුතු කරපු සරත් ෆොන්සේකා මහත්මයා කියනවා මේ පාසල් මාස දෙකක් තුනක් හරි වහලා දාලා සම්පූර්ණයෙන් ත්‍රස්තවාදී මේ කටයුතු සකසයිත සියල්ල කටයුතු පිළිබඳව හරි තීරණයකට ඇවිල්ලා මිසක් මේ පාසල් පටන් ගැනීම අවදානම් කියන එක. එහෙම තියෙද්දි තමයි දරුවෝ බිල්ලට දීලා කිරියල් ඇමතිවරයා කියනවා මම ගෙදර ඉඳලා වැඩ කරනවා කියලා. ඔන්න ආදර්ශය. මේකයි தত্ত্বය. ඒ වගේම තමයි විශේෂයෙන් අපිට කියන්න තියෙන තවත් කාරණයක් විදියට ගත්තහම දැන් ඊයේ පෙරේදා දැන් කියනවා පොලිසියට බලපෑමක් කරන්නේ නැහැ. පොලිසියට බලපෑමක් කරන්නේ නැහැ. අපි දන්නවා පහුගිය කාලේ මොන තරම් පොලිසියට බලපෑම් සම්පූර්ණ පොලිසිය පාවිච්චි කරේ තමන්ගේ දේශපාලන පරිගැණීම් ටික කරන්න තමයි පොලිසිය පාවිච්චි කරුවේ. පොලිසියේ මන් දන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බුද්ධ්‍යංශ නිලධාරී මොනවද කරුවේ? කරුවේ මොකුත් නෙමෙයි. පොහොට්ටුවේ රැස්වීමට කීයක් ආවද? පොහොට්ටුවේ රැස්වීමේ කී දෙනෙක්
හිටියා? විනාඩියක් තියෙනවා. විනාඩියකින් අවසන් කරා. විනාඩියක් තියෙනවා. විනාඩියකින් අවසන්.
විනාඩියක්වත් තාම කතා කරේ නැහැ.
විනාඩියක්
මට දෙන්න වෙලාව ඔබතුමා.
තව විනාඩියක් තියෙනවා.
ඒ වගේම අන්නේ බුද්ධ්‍යංශ නිලධාරීන් කරුවේ දේශපා අපේ දේශපාලනය පිළිබඳව හොයන්නේ ඉඳලා තියෙන එක තමයි කරුවේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි කියන්න ඕන දැන් මේ 21 වෙනි පාස්කු ඉරිදා වෙච්ච ප්‍රහාරය තුල 500කට වැඩිය තුවාල කරුවන් ඉන්නවා. මේ තුවාල කරුවන් අතර දරුවෝ ඉන්නවා, අම්මා තාත්තා මිය ගියපු. මේ දරුවන්ගේ සල්ලකර්මය කරගන්න විදියක් නැහැ. ඒ අයගේ ඒ සල්ලකර්ම ටික වෙනුවෙන් විශේෂයෙන්ම අපි කියනවා රජය වෙනුවෙන් දෙන වන්දිය මොකක්ද? දැන් මැරිච්ච අය වෙනුවෙන් වන්දියක් දෙනවයි කියලා, දැන් ශාලාවේ පිපුරපු අයට වන්දි දෙනවයි කියලා රැවට්ටුවා දීපු සතයක් නැහැ. අරනායක නාය යනකොට වන්දි දෙනවයි කියලා ටීවී එකේ කිව්වා දීපු සත පහක් නැහැ. ගොවියොන්ගේ බඩ දෙන්න විනාඩි දෙකක්. ගොවියන්ගේ කුමුරු කීඩාව ගහලා විනාශ වෙනකොට වන්දි දෙනවයි කියලා මාධ්‍ය රංගනය කරුවා දුන්න සත පහක් නැහැ. බඩිරිඟු වගාවට සේනා දනබුවා ගහනකොට වන්දි දෙනවයි කියලා මාධ්‍ය පෙන්නලා ප්‍රෝඩා කරුවා මේ තක්කඩි ආණ්ඩුව දුන්න සත පහක් නැහැ. දැන් කියනවා ලක්ෂ 10ක් දුනවයි කියලා මේ ජීවිත නැති වෙච්ච අය වෙනුවෙන්. හැබැයි එක සත පහක්වත් දීලා නැහැ. අපි කියන්නේ මේ තුවාල වෙච්ච මේ ආණ්ඩුවේ වරද්දෙන් තුවාල වෙච්ච තුවාල කරුව වෙනුවෙන් ඒ දරුව වෙනුවෙන් වගකීම ගන්න කියන එක අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී
සීමාන්ත අවසන් කරන්න.
කතා කරන්න ඉඩ දෙන්න බාධා කරන්න එපා.
අවසන් කරන්න.
ඒ වගේම තමයි
කාලය අවසන්.
විශේෂයෙන්ම අපි දන්නවා
මන්ත්‍රීමා ඔයාගේ කාලය අවසන් කරන්න.
ඇමරිකානු තානාපතිතුමා කියනවා
ඔනරබල් රවුෆ්
ඔමින් මට වෙලාව දෙන්න, මට විනාඩියක් දෙන්න. හිතපු
ඔබතුමා අවසන් කරන්න ගරු මන්ත්‍රීමා.
එනිසා මගේ වෙලාව අවසන්. බුද්ධයන්ස ඉතා හොඳින් කටයුතු කරයි කියන එක විශේෂයෙන්ම අපි කියන්නේ. අන්නේ තත්වෙට නැවත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා බුද්ධයන්ස මෙහෙවපු තත්වෙට දැන්වත් අවදි වෙලා මේ විනාශ කරපු ජීවිත තවත් විනාශ වෙන්න ඉඩ නොදී දැන්වත් කටයුතු කරන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලනවා. අමන විදියට මේ රට පාලනය
කරන්න
කොමස්තුති
විජයපාල ඇත්තියාරච්චි ගරු මන්ත්‍රීතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්?
ගරු මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මෙතුමා අසත්‍ය ප්‍රකාශ කරනවා. තුවාල වෙච්ච අයට මුකුත් කළා නැහැ කියලා ඔපරේෂන් කරන්නේ මිලියනයක් වෙනවා.
ඔනරබල් රවුෆ් හකිම් ගරු අමත්තුමා කතා කරන්න.
බිස්මිල්ලාහිර්
රහ්මානිර් රහීම් ගරු අමත්තුමා කතා කරන්න.
Honorable presiding member, we have heard many emotional and sentimental outbursts in this house ever since this serious dastardly suicide attack took place, and today we are discussing under the regulations that are being debated in this House, once again, the plight of this country's economy. It is not a secret that one of the targets of those terrorists was, terrorists as well as their handlers, was to create a serious impact on the revival of our country's economy. So that was evident from the manner in which several hotels were made targets of these terrorists. In that background, I must congratulate the Minister, the State Minister of Finance, and the Ministry for having formulated a relief scheme for the tourism industry in particular, so that they can bounce back to their normalcy. However, we must also bear in fact that while we have given relief to those involved directly in the tourism industry to a certain extent, there are a variety of other enterprises and businesses that has backward linkages with the tourism sector. You can name a number of them. Particularly, restaurants are there. There are gem and jewelry business people, arts and crafts people, entertainment people. There are normal taxi drivers, auto drivers. Variety of such people are also affected. So we may have to look at how we can bring all those affected people with backward linkages to the tourism industry as well to enjoy some relief package so that they can get over their livelihood issues that they are compelled to face because of this unfortunate incident. Together with that, we must also remember that there are certain other sectors of the economy that are not too seriously affected. We have had a bumper harvest, and the agriculture sector is not bound to be affected unnecessarily unless we have, now with the yala season, if we can have a better harvest, we could use that to mitigate this to a certain extent. Similarly, the manufacturing sector, the industry sector, though it is somewhat affected, is not as seriously affected as the tourism sector. Therefore, the manufacturers and the industrialists of this country must redouble their efforts to increase the export volume so that we can, to a certain extent, try and bridge the gap that would definitely be bringing a serious impact on the economy. So with that in mind, this is also pertinent for us to note that every time we impose emergency regulations and a state of emergency in the country, that also, to a certain extent, blunts the ability of our law enforcement mechanism to properly investigate matters because they resort to very short-term summary measures that are provided without proper legal scrutiny. So this also should be borne in mind. Now we see that all over the country panic buttons are pushed, people are living in tension. It is time for us now to de-escalate this tension and get back to normalcy. In this regard, it is important for us to also remember there is a responsibility cast on the media in this country. Now, if you look at the electronic media today, they are sensationalizing news. They are looking for news that could bring further fear and harm to the country. So this also must be handled properly. To a certain extent, warnings have been given. I hope our media fraternity would be a little more considerate about the need to de-escalate the tension in the country, not to sensationalize issues. I see all over search operations are conducted. When search operations are conducted, in certain areas, we see people, those who are going for the search operations are going with video cameras and cameras on tow. This must be avoided. What is important is for us to unearth the truth. In, towards that, much has been done. Maybe a little more needs to be done. But in the meantime, we need not unnecessarily sensationalize every trivial incident. What is happening today is this is adding to the fear psychosis in the country. As a result, today schools are empty. Children are not being sent to schools by their parents. Workplaces are also facing high absenteeism. Therefore, the entire economy is going to suffer because of a unnecessary heightened state of security alert. Now, it is time for us to de-escalate things. Towards de-escalation, the security forces also have to contribute by trying to be much more balanced in their approach while not compromising on the need to maintain security in the country. We also need to be a little more considerate in giving publicity to every trivial incident that may happen when we go on a search operation to a particular area. Now, much has been spoken about the knives and swords and all kinds of cutting equipment that have been found in search operations. I can't see what is so surprising about this. If you find, now the, in particular, localities where Muslim communities reside have been undergoing a combing operation with the focus on unearthing any offensive material that may be found. True enough, whatever that had been found has to be investigated properly and action should be taken. But what is happening today is that exposure to some of these issues is creating an impression as if this country's Muslim community has been waiting to cut and chop the entire country's population. The fact is far from that. If you really go and do the search operations in other parts of the country where other communities live, you will find equal number of similar items everywhere. So this is not to be blown out of proportion and creating an unnecessary fear psychosis. And we must also remember, in any society, there will be criminal elements. There will be some people who will be storing items which is for their self-defense purposes. This normally happens in a country where we have faced violence all the time. So this should not be interpreted to mean that everybody was waiting to engage in terrorist activity in the country. This is very unfortunate. It is also necessary for security forces to see that they should not unnecessarily abuse the Prevention of Terrorism Act. I am sure they have, in many places, they have acted with a lot of responsibility and have avoided putting everybody into one bundle and putting everybody under the PTA. Instead of that, normal laws should be resorted to where it is appropriate. And when the suspicion is not too serious, we could always resort to the normal law. What is happening in law enforcement is, whenever there is a long period of emergency, the security forces and the law enforcement authorities also get acclimatized to a situation where they even forget what is how to file cases during the times of normalcy. They always have been used to dispensing with the necessary procedures that has to be adopted in a proper investigation and that the entire ability to investigate also gets blunted in the process. So therefore, emergency always doesn't help a situation. It is an extraordinary power that is vested in the forces to meet an extraordinary situation. That is why the Public Security Ordinance was promulgated. That Public Security Ordinance is not brought into force at every whim and fancy of the political authorities. Only when there is a situation where the country faces serious security risk that we promulgate, we bring in emergency regulations. Those must be used proportionately and not unnecessarily so that they bundle everybody together. So this must be brought to light, particularly in view of what is happening today all over the country. The Muslim community as a whole has begun to have a serious introspection about our own conduct and where this whole you know, we are all astounded and are in shock as to how such a murderous, heinous cult could have ever existed among us, and using religion for such a terrible crime is a matter of shame for all of us. Therefore, it is time for us to look at these issues with serious introspection and try and prevent such a tendency to develop. In the meantime, it is also up to the security forces and the police to see that they will not be lumping everybody together. There are a vast number of innocent people who have had to face serious social stigma by arrests that are taking place. Fair enough, if you have found something offensive, arrest them, inquire them, and then if it is found to be a matter of having something which, for which they don't offer proper explanation, but have proper investigation, but then file the B report so that they would be able to get bail and that be released without having to be locked up for too long. Because that's very important for us, because that should not create a fertile ground for radicalization. It is very important for us to bear in mind. Overreaction to an issue also is creating an unnecessary panic in the country. This has to be avoided. Mr. Presiding Member, whenever there has been emergency, there have been abuses. Abuse takes place when there is excessive power vested in law enforcement authorities. In this situation, it is necessary for us to empower our security forces and the police to have these extensive powers. But while we give them the extensive powers, they must be mindful to use that power sparingly and to the extent necessary, and not to disproportionately use that power to harass the people. And that is what I thought I must highlight, because that also impinges on law and order in the country. Law and order is necessary for us to create normalcy in the country. Normalcy will finally result in bringing back the economy to its original position. In that regard, these matters must be very carefully borne in mind, and I must thank the army commander in particular, having highlighted the fact that their security operations and their search operations are being conducted in an effective and efficient manner, and people can get back to normalcy, and there is no threat of bombs going off anymore. The army commander himself has very, very diligently highlighted this fact, but despite him saying that, people are still unable to come back to normalcy, and it is high time that the political authorities also take charge of the situation and try and quickly de-escalate this matter. As far as I'm concerned, the Higher Education Ministry has notified all the vice-chancellors of the universities today to begin a process of opening universities from 13th onwards. We have told them from Monday onwards to they are having the discretion, after having satisfied themselves with a thorough search of the entire university premises. You know, Mr. Presiding Member, our universities are in very vast properties, extensive areas. We have got to search every nook and corner of the entire number, 15 national universities are there. So every higher educational institute, if they are to be checked, it's going to take a little time. But that has been happening for the last 2 weeks, and we would rather wish that by next week, the process of reopening universities, at least in sections, entire university, if there are certain difficulties, we have asked them to consider faculty by faculty to start their academic courses. Therefore, it is important for us to somehow get back to normalcy and not feed into the unnecessary panic that has been set in. It is important. That is the only way in which we can recover and teach a lesson to that hidden hand which caused this heinous crime in this country, that we will never succumb to the designs of these mad terrorists who targeted our nation. It's unfortunate that that small cult was from within our community, and it is I'm coming from a press conference where the religious leaders of the Muslim community, the civil society leaders, and us political leaders all together addressed the media and gave the same message to the entire nation that the community has come forward to have a very serious introspection about all matters concerning our community where unnecessary suspicions have been roused among our brother communities in the country. And we are ready to be as open for a dialogue on every issue so that these suspicions will also be put to rest and we will be able to live as one nation. And this motherland has to be saved from this hidden hand which has decided to destabilize us, and this has happened every now and then, and this time, thankfully...
Honourable Minister, you have 2 more minutes.
Yeah. Thankfully, we have come to a situation where it is a... if not for the political leadership quarrelling among ourselves, even in this House, I see the opposition and the government is still finger-pointing at each other and are not coming together. At times of national crisis, it is incumbent on all of us to unite and to have a unified approach towards calamity such as this. Unfortunately, that is absent when you look at the debates during the past few days. We need to realize the fact that it is time that we all unite and get back to normalcy as fast as possible, and that is the only way in which we can teach a lesson to those who had been bent on plunging our country back to the days of darkness. Thank you very much, Mr. Chairman.
Thank you. Honorable Sayan Semasinghe.
Garu Mulasanaruda Mantitumani. Ada Badu Sambandha Evagema Vivadeji Adhas Ekvimata Labima Sambandhayen Satutu Wenawa. Ape Rate Maha Banku Warthawa Nikuth Wenne 2018 වාර්තාව ඊයේ දිනේ තමයි පාර්ලිමේන්තුවේ අපිට ලැබෙන්නේ. ආර්ථිකයේ කඩාවැටීම ඒ මහ බැංකු වාර්තාව තුළ ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. 7.1% තිබ්බ ආර්ථික වර්ධන වේගය ගලු මූලාශ්‍ර අනුරට මන්ත්‍රීතුමනි 103.2 දක්වා කඩාවැටිලා තියෙනවා. 103.2 දක්වා කඩාවැටෙන්නේ මේ අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්ච ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයට පෙර. එහෙනම් අපිට ඊටම භයානක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා වගේම මේ රටේ ත්‍රස්තවාදී උමුදලක් නැතුව ඒ වගේම අපේ රට අවුරුදු 4 මාරක් පාලනය කරපු මේ රජය යටතේ 107.1 ආර්ථික වේගයෙන් 3.2 කඩාවැටුණා නම් මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයකට පස්සේ කොහොමද මේ ආර්ථිකය මේ ආණ්ඩුව කළමනාකරණය කරන්නේ කියන කාරණාව පිළිබඳව අපිට බරපතල අවධානමක් තියෙනවා. ඒ වගේම අපේ රටේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු උදම් අනනවා. 2018 මහ බැංකු වාර්තාව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි 2017 මූර්ත වැටුප ඔය කියන වැඩි කිරීම මොනා වුණත් මූර්ත වැටුම. තමන්ට ලැබෙන මුදලෙන් වැටුපෙන් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රාජ්‍ය අංශයේ 2017 දී 107.2 පල්ලෙහාට වැඩෙනවා. 2018 102 පල්ලෙහාට වැඩෙනවා. එතකොට පඩිය වැඩිවීම ගැන කතා කරාට ඒකෙන් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ හා සමාන ප්‍රමාණයකින් පුද්ගලික අංශයට බලපෑමක් වෙලා තියෙනවා. පුද්ගලික අංශයේ මූර්ත වැටුප 2017 105.9 අඩු වෙනවා. ඒ වගේම 2018 අවුරුද්දේ 103.5 අඩු වෙනවා. එහෙනම් අපි ආණ්ඩුවට කියනවා නැවත මේ වැටුප් වැඩිවීම ගැන කතා කරනවා නම් කරුණාකරලා වැටුප් වැඩිවීම කරන්න ඕනේ. මේ මූර්තගය මූර්ත වැටුපට සාපේක්ෂව ඒ උච්චාවචනයට සාපේක්ෂව කියන එක. එහෙනම් වැටුප් වැඩිවීම කිසිසේත්ම ජනතාවට ප්‍රයෝජනයක් වෙලා නැහැ කියන කාරණාව අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනි. ඒ වගේම ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි අද මන්ත්‍රීවරු රාශියක් කතා කරා රජය මාධ්‍ය වාරණය කිරීම සම්බන්ධයෙන්. අපි පිළිගන්නවා පෙරට අද ඛේද වාචකයක් තියෙනවා. ඒ ඛේද වාචකය පාලනය කරගැනීමට රජය අපොහොසත් වෙලා තියෙනවා. එයින්ද මේ ඇති වෙලා තියෙන ඛේදවාචකය පාලනය කරගැනීමට අපොහොසත් රජය මොකද්ද දැන් අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? ඒක තමයි මාධ්‍යට වාරණ දාලා කියනවා මෙන්න මේ දේ කරන්න පුළුවන්, මෙන්න මේ දේ පෙන්වන්න බෑ කියලා. එයින්ද අද වෙනකොට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා රජය සියලුම මාධ්‍ය ආයතන වලට නියෝගයක් නිකුත් කරනවා. අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඒ අත්අඩංගුවට ගන්න භාණ්ඩ සම්බන්ධයෙන්, අවියාවුද සම්බන්ධයෙන් කිසිදු රූපරාමුවක් පෙන්වන්න බෑ කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මොකද්ද මේ ආණ්ඩුව හදන්නේ? මේ ආණ්ඩුව කරන්නේ මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම සිදුවන ගිනියවි කඩු කිනිසි ආදී මේ සියල්ල පෙන්වීම වාරණය කරලා මේ හදන්නේ දෙමව්පියන්ට විශ්වාසයක් ගොඩනගන්න මේ රටේ ආරක්ෂාව තහවුරුයි කියලා. ඒ හරහා උන්ගේ උත්සාහය මොකද්ද? පාසල් සඳහා දරුවන් ගෙන්වා ගැනීම. මේ මාධ්‍ය වාරණය කරන්නේ පාසල් සඳහා දරුවන් ගෙන්වා ගැනීම. එයින්ද අපි ආණ්ඩුවට නැවත අවධාරණය කරනවා, කරුණාකරලා ළමුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ළමුන්ව පාසල් වලට ගෙන්වා ගැනීම දෙමව්පියන් තුල ආරක්ෂාව තහවුරු වෙලා කියන විශ්වාසය ගොඩනගන්න අවශ්‍ය වැඩ කටයුතු කටික රට තුළ නිර්මාණය කරන්න. එහෙම නැත්නම් මේ ත්‍රස්තවාදීන් පාවිච්චි කරපු දේවල් පෙන්වීම වාරණය කරලා රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනගන්න බෑ. රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනගන්න බැරි නම් කිසිසේත්ම විදේශ රටවල් වල අපේ රට සම්බන්ධයෙන් විශ්වාසය ආරක්ෂාව ගැන විශ්වාසයක් ගොඩනගන්න බෑ. ඉන්ද අකිල විරාජ් කාර්යවස අධ්‍යාපන ඇමැතිතුමා දිගින් දිගටම පෙරේද දිනේ පාර්ලිමේන්තුවේ කිව්වා මේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවා, සියලුම පාසල් පරීක්ෂා වෙලා තියෙනවා, ඒ සඳහා පොලිසිය හමුදාව යොදවලා තියෙනවා. ඒ හින්දා දරුවාව බය නැතුව පාසල් දෙවන්න කියලා. ගරු සභාපතිතුමනි, රජය ලබා දෙන සහතිකය පිළිගන්න අද රටේ ජනතාව සූදානම් නැහැ. ඒ කියන්නේ රටේ ආරක්ෂාව තහවුරු වෙලා කියන කාරණාව විශ්වාසනීය භාවය අද රටේ ජනතාව තුළ ආණ්ඩුවට ඇති කරන්න බැරි වෙලා තියෙනවා. හේතුව ආණ්ඩුවේ උපක්‍රමය දැන් වෙනස් වෙලා තියෙන්නේ. ආණ්ඩුව රජය අද ත්‍රස්තවාදය මර්ධනය කිරීම නෙමෙයි කරන්නේ. ත්‍රස්තවාදය මර්ධනය කිරීම පැත්තක තියෙන ආණ්ඩුව ඊළඟට එන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙයි කියලා ගෝඨාභය රාජපක්ෂ මර්ධනය කිරීම තමයි අනුගමනය කරන්න යන්නේ. එහෙනම් රටේ ජාතික ආරක්ෂාවත් පැත්තක තියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දඩයම් කිරීමේ අරමුණක් ඇතුව ඒ ක්‍රියාකලාපය තුළ තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. එහෙනම් අපි කියන්න ඕනේ අකිල විරාජ් කාර්යවස මැතිතුමාට, එතුමා කියනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වලු එතුමා මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් කියලා. මතක තියාගන්න ඕනේ අකිල විරාජ් කාර්යවස මැතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කෙලින් කතා කරන පුද්ගලෙක්, කිව යුතු දෙය කියව යුතු ආකාරයට කියන කෙනෙක්, කළ යුතු දෙය නිවැරදිව සිදු කරලා ජනතාව තුළ විශ්වාසය ගොඩනගපු කෙනෙක්. එහෙනම් අපි ආණ්ඩුවට කියනවා රටේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරන්න, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න. එහෙම නැතුව මේ ඉදිරියට යන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගෝඨාභය රාජපක්ෂ දඩයම් කිරීම නෙවෙයි කළ යුත්තේ, මේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම. ඒ සඳහා රාජ්‍ය කටයුතු කරන්න ඕනි කියන කාරණාව අපි ඊටම පැහැදිලිව අවධාරණය කරනවා. ඒ එක්කම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට දැනගන්න ඕන කාරණාව තමයි විශේෂයෙන්ම රජය පරීක්ෂණ පැවැත්විය යුතු කාරණාව තමයි මේ පල්ලි ආශ්‍රිතව, විශේෂයෙන්ම ඉස්ලාම් පල්ලි ආශ්‍රිතව මේ කඩුහා කිනිසි, ඒ වගේම කඩුහා කිනිසි වැනි දේවල් අත්අඩංගුවට ගැනීම සිදුවෙනවා. එකම වර්ගයේ කඩු අත්අඩංගුවට ගැනීම සිදුවෙනවා. අපි අහන්න කැමති ආණ්ඩුවෙන් කරුණා කරලා අපිට මේ ගැන පැහැදිලි කිරීමක් රටට කරන්න. කොහොමද මේ මුස්ලිම් පල්ලි ආශ්‍රිතව එකම වර්ගයේ කඩු ලංකාව පුරාවටම අහුවෙන්නේ? කවුද මේ බෙදා හැරීම කරේ? මොන කුමන දෙයක් සඳහාද ඔය කියන ත්‍රස්තවාදී හැර වෙන කුණම කුමන දෙයක් සඳහාද ඒ කඩුහා කිනිසි ආදී ගිනියවි අරගෙන ආවේ? මෙන්න මේ ගැන ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපේ රටේ සියලුම ජනතාව සාමකාමීව එකට සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනේ කියන කාරණාව තුල අපි සියලුම දෙනා ඉන්නවා. හැබැයි මේ වර්තමාන රජය අන්තවාදය පෝෂණය කරා, වර්තමාන රජය අන්තවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නායකයන් රජයේ ඉදිරි බල වාඩි කර ගැනීම සඳහා අවශ්‍ය උවමනාව හින්දා, මේ රජයේ බහුතරය රැක ගැනීමට අවශ්‍ය උවමනාව හින්දා ඔවුන් පෝෂණය කරා. එහින්දා අපිට මෙන්න මේ කාරණාව රටට පැහැදිලි කරන්න ඕනේ. එහින්දා රජය දේශපාලන වශයෙන් ඔවුන්ට වාසියක් වෙයිද අවාසියක් වෙයිද කියන කාරණාව පැත්තක තියලා මේ සත්‍ය රටට හෙලි කරන්න ඕනි. මේ සත්‍ය රටට හෙලි කරන්න ඕනි. අපි දැක්කා කාල සීමාවක් රජය දීලා තිබ්බා මේ Taman සන්දකේ තියෙන නීති විරෝධී ගිනි අවි සහ මේ කඩු කිනිසි ආදිය බාර දෙන්න. හැබැයි ඒ කාලේ ඉක්මව ගිහිල්ලත් අපි දැක්ක අයියේ රාත්‍රී කාලයේ වෙද්දි සවස් කාලයේ වෙද්දි මාලිගාවත් පල්ලි ආශ්‍රිතව මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙනවා. එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. මේ තත්ත්වය निराකරණය කරන්නේ නැතුව මාධ්‍යට ඒක පෙන්වන්න එපා කියලා වාරණය කරාට මේ රටේ ජනතාව ආරක්ෂාව තහවුරුයි කියන කාරණාව පිළිගන්නේ නැහැ. ඒ හින්දා කරුණා කරලා තවදුරටත් මේ රටේ ජනතාවගේ ජීවිතයක සෙල්ලම් කරන්නේ නැතුව මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් අපිට රටට හෙළිදරව්වක් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අද බුද්ධිංශය දුර්වල වුණේ නැහැ කියලා දිගින් දිගට මාණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු කිව්වා. හැබැයි අපි ඉතා පැහැදිලිව කියන්න ඕනි මේ ආණ්ඩුව බිහි කරන්න ඇමරිකාව ඇතුළු බටහිර රටවල් උදව් කරා. ඒක රහසක් නෙමෙයි. ඔවුන් උදව් කරපු කාරණා කෙසේ වෙතත් අද වෙනකොට ඇමරිකාවේ හිටපු ලංකාවේ හිටපු තානාපතිතුමා රොබර්ට් ඔබ්ලේක් මැතිතුමා පිළිගන්නවා මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා මෙවැනි ත්‍රස්තවාදී උවදුරක් නැති කිරීම සඳහා නිර්මාණය නොවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුගමනය කරපු ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙල ඉතාම ප්‍රශංසනීයයි කියන කාරණාවත් අද ඔවුන් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව ඇඟිල්ල දික් කරාට ඇමරිකානු හිටපු තානාපතිතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ ඒ බුද්ධිංශ මෙහෙවල ආරක්ෂක වැඩපිළිවෙලක් අනුගමනය කරන්න මේ ආණ්ඩුව තීරණය කරන්න ඕනි කියලා. එයින්ද අපි මේ කියන කාරණාව ඉතාම පැහැදිලි. මේ හස්තය අද ආණ්ඩුවට පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ ඒක පිටුපස්සේ දේශපාලන හස්තයක් තියෙන හින්දා. දේශපාලන හස්තයක් තියෙන හින්දා මුළු රටම පුදුම වුණා. මුළු රටම මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි පුදුම වුණා. අර තඹ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තඹ කර්මාන්ත ශාලාවේ අයිතිකරු මරාගෙන මරණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරපු පුද්ගලයා ඔහුගේ ආයතනයේ සේවය කරපු අත්අඩංගුවට ගත්ත පුද්ගලයන් 9 දෙනෙක් අපමත නිදහස් වෙනවා. අඩුම තරමේ පොලිසියට හැකියාවක් නැහැ මොන පනත යටතේද ඔවුන් අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග ලබා ගන්න ඕන කියන කාරණාව කියන්න. අද ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගත්ත පොලිසියට විරුද්ධව පරීක්ෂණයක් සිදු වෙනවා. මොකද්ද මේ ආණ්ඩුවේ වැඩ කටයුත්ත? මොකද්ද මේ පොලිසියේ කාර්යභාරය ආණ්ඩුව විසින් මෙහෙමන? මොකද්ද ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ මෙතන කාර්යභාරය? මේ අප ලැබිලා තියෙන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියට විරුද්ධව අතද පරීක්ෂණයක් සිදු කරනවා. හැබැයි අපි ඉතාම හොඳින් ආණ්ඩුවට අවධාරණය කරන්න කැමති. කරුණාකරලා ගැන විමර්ශනයක් කළා මේ සභාවට වාර්තාවක් ලබා දෙන්න එකට හේතුව අනිවාර්යෙන්ම මේ අත්අඩංගුවට ගන්න ප්‍රධාන සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල මැති අමුතුරු එක පිටිපස්සේ ඉන්නවා. එයාලා තමයි පොලිසියට බලපෑම් කරන්නේ මේ පුද්ගලයන් එක්ක අත්අඩංගුවට ගන්න එපා. අත්අඩංගුවට ගත්ත අයට අප ලබා දීමට අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා. එහෙනම් ආණ්ඩුවට අපි නැවතත් අවධාරණය කරනවා මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. ඒකම දැන් අගමැතිතුමා දිගින් දිගටම ප්‍රකාශ කරනවා මේ ගෝලීය ත්‍රස්තවාදයක් සම්බන්ධව. ගෝලීය ත්‍රස්තවාදයක් සම්බන්ධව ප්‍රකාශ කරන අගමැතිතුමාට අපි කියන්න කැමති LDT ත්‍රස්තවාදයත් ගෝලීය වශයෙන් ලෝකයේ සෑම රටකම පායේ LDT ත්‍රස්තවාදීන් විහිදලා හිටියා. ඔවුන් ඒ මෙහෙවීම කරේ ලංකාවේ භූමිය ඇතුලේ ඉඳන් නෙමෙයි. අද මේ රටේ LDT ත්‍රස්තවාදය විනාශ කරාට පස්සෙත් මේ භූමියෙන් පිට ඉඳගෙන LDT ත්‍රස්තවාදය ලෝකයේ වෙනත් රටවල් එක්ක එකතු වෙලා රටවල් වල ඉඳගෙන මේ ත්‍රස්තවාදය මෙහෙවීමට අවශ්‍ය වැඩ කටයුතු කරන හිඳ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පරාජයට පත් කළේ LDT ත්‍රස්තවාදය කියන ලෝකයේ දරුණුම ගෝලීය ත්‍රස්තවාදයක් ඒ සඳහා ඉවහල් කරගත්තේ 1978 මේ අද මේ රටේ බලපවත්වන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මිසක් ඕන ඕන වෙලාවට වෙන වෙන පනත් ගෙනල්ලා Tamanta දේශපාලන වාසි ගන්න ඒ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. එහෙනම් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ අගමැතිතුමා කියන ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නම් හොඳටම ප්‍රමාණවත් ප්‍රශ්නේ තියෙන්නේ රජයට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙලක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපි
ගරුමන්තුමා විනාඩි දෙකක් තියෙනවා
ඔබට. මම අරුන්දික ප්‍රනාන්දු මන්තුමාගේ කාලය ලබා ගන්නවා. එහෙනම් මෙතන වෙලා තියෙන කාරණාව තමයි මේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කරන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. ආණ්ඩුව ඇතුළෙම මේ ත්‍රස්තවාදීන්ට අනුබල දීපු කණ්ඩායම ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීම සිදු කරනවා. එයින්ද මේ ගෝලීය ත්‍රස්තවාදය කියන වචනේ අගමැතිතුමාට අවශ්‍ය, එල්.ඩී.ටී.ඊ. ත්‍රස්තවාදයට අවශ්‍ය, අර තිය එලෙයිරක් එක UNHCR යෝජනාවට අනුව පොරොන්දු වෙච්ච කාරණාව. එයින්ද මේ ගෝලීය ත්‍රස්තවාදය කියන වචනේ මීට පස්සේ පාවිච්චි කරන්න එපා. මොකද එල්.ඩී.ටී.ඊ. සංවිධානයත් ගෝලීය වශයෙන් තිබ්බ, ගෝලීය වශයෙන් ප්‍රතිග්‍රහ තිබ්බ ත්‍රස්තවාදයක් කියන එක අපි ඉතාම හොඳින් මතක් කරන්න ඕනේ. ඒ වගේම දැන් පරීක්ෂණ කටයුතු කරගෙන යනවලු මේ රටේ. හවුද ව්‍යාපාරිකයන් මේ ත්‍රස්තවාදීන්ට මුදල් ඒකරාශී කරන්න අවශ්‍ය සහයෝගය දුන්නේ කියලා. ඒකම පරීක්ෂණ කටයුතු කරනවා රාජ්‍ය නොවන සංවිධාන හරහා. කොහොමද මේ මුදල් ලැබීම සිදු කරේ කියලා. වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මනෝ තිත්තවල්ල කියන මේ මංගල සමරුවේ ඇමතුමාගේ හොඳම හිතවත, එතුමාගේ උපදේශකවරයා මනෝ තිත්තවල්ල කියන මහත්මයා හරහා ක්‍රියාත්මක වෙන සංහිඳියා කාර්යාලයට කොහොමද ආදායම ලැබුණේ කියන කටයුත්තත් මේ රටට හෙළිදරව් කරන්න ඕනේ. කොහෙන්ද මුදල් ලැබුණේ? කවුද මේ මුදල් ලබා දීපු NGO ආයතන? රජය ලබා දීපු මුදල් ප්‍රමාණය කීයද? කොච්චර මුදලක් මොන ව්‍යාපෘති සඳහා වැය කරාද කියන කාරණාව අපිට මේ සභාවට මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්න ඕනේ. මොකද මේ සංහිඳියා කාර්යාලයත් සැබවින්ම සංහිඳියාව ඇති කිරීමේ නමින් මේ ත්‍රස්තවාදයට අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවද ව්‍යාකූලව කියන කාරණාව අපිට අහන්න වෙනවා. මොකද සංහිඳියාව ඇති කරන්නත්, සංහිඳියාව පවත්වාගෙන යන්නත් මේ රටේ ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් වෙනවා කියන කාරණාව අපි හොඳින් මතක් කරන්න ඕනි. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි රජයෙන් ඉල්ලීමක් කරන්න සතුටුයි. දැන් අගමැතිතුමා ඇවිල්ලා අප්‍රේල් මාසේ 27 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ කියනවා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න කටයුතු කරලා තියෙනවා කියලා. ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ හරහා මේ ඩොලර් මිලියන 500ක් මේ රටේ සංවර්ධනයට ලැබෙනවා කියලා. මොනවාද මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ තියෙන කොන්දේසි? මොන කොන්දේසි යටදද මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අගමැතිතුමාගේ, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුව අත්සන් කරේ? මේ ගිවිසුමේ නේද ඇතුළත් වෙලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා අක්කර 1200ක් ඇමරිකාවට අවුරුදු දෙකක් සඳහා ලබා දීමේ ගිවිසුමද මේ? ඒ අවශ්‍ය ඒ අඩංගු කාරණා වහාම රටට හෙළිදරව් කරන්න ඕනේ. මොකද මේ ආණ්ඩුව ඩොලර් පස්සේ ගිහිල්ලා නිතර නිතර ඩොලර් පස්සේ වැඳ වැටිලා ඕනෑම දෙයක් මේ රටට සිදු වුණාට පස්සේ ඩොලර් ලැබෙනවා නම් ඒ ඕනෑම දෙයකින් සතුටු වෙන කණ්ඩායමක් ඒ කණ්ඩායම කියන එක අපි ඉතාම හොඳින් මතක් කරන්න ඕනේ. ඒ හින්දා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අවුරුදු දෙකක් රහසිගතව සාකච්ඡා කර ආණ්ඩුව රහසිගතව අවුරුදු දෙකක් සාකච්ඡා කළා තමයි මේ පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්නේ නැතුව මේ ඇමරිකානු ඩොලර් මිලියන 500ක
මුදලට. Honorable Tushita Vijayamana will take the chair.
ඒ බව මන්තුමා එහා පැත්තේ ඉන්න මන්ත්‍රීතුමාල මොනවද
කරු මන්ත්‍රීතුමා ශාන්සද
තව කොච්චර වෙලා තියෙනවද කරු සභාපතිතුමනි
7:20 විනාඩි 3ක් තියෙනවා.
එහෙනම් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වහාම හෙළිදරව් කරන්න ඕනි කියන කාරණාව අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනි. ඒ වගේම කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ඇති වෙලා තියෙන ආර්ථික බලපෑම සංචාරක ව්‍යාපාරයේ බරපතල කඩාවැටීමක් තියෙනවා. අද Daily FT පුවත්පත ඉතාම හොඳින් සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම සම්බන්ධයෙන් සහය ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කරනවා. කොහොමද 1983 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ කළු ජූලිය පටන් අරගෙන 2004 දක්වා අපේ රටේ සංචාරක කර්මාන්තයට සිදු වෙච්ච බලපෑම කියනවා. කොයිතරම් පාඩුවක් ඒ කාල පරිච්ඡේදය තුළ ඒ අවුරුදු 20කට ආසන්න කාල පරිච්ඡේදය තුළ සිදු වුණාද කියන කාරණාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ වාර්තාව තුලම මේ business confidence index එක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය 2017 ඉඳලා උච්චාවචනය වෙනවා. මේ ප්‍රහාරයට පෙර දෙදස් දහනමේ මාර්තු මාසෙ වෙද්දි බිස්නස් කොන්ෆිඩන්ස් ඉන්ඩෙක්ස් එක ඉතාම පහළ මට්ටමකට ඇවිල්ලා 90 දක්වා පල්ල හැබට්ටමට යනවා මේ ත්‍රස්ත ප්‍රහාරයට ඉස්සෙල්ලා. ඒ වගේම තමයි කන්සියුමර් කොන්ෆිඩන්ස් ඉන්ඩෙක්ස් එක මාර්තු මාසෙ 2019 60 දක්වා පල්ලයට බහිනවා. ඒ ඉඳන් කරු මන්ත්‍රි මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය එක පැත්තකින් මේ ප්‍රහාරය සිදුවෙන්න ඉස්සෙල්ලා ආයෝජකයන්ට මේ රටේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් විශ්වාසයක් තිබ්බේ නැහැ. ඒ ඉඳන් මේ ප්‍රහාරයෙන් පස්සේ කිසිසේත් මේ විශ්වාසය ගොඩනැගෙන්නේ නැහැ කියන කාරණාවත් ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම අපිට දැනගන්න තියෙනවා මේ මොකට විශ්වාසදායක ආරංචි මාර්ග වලින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමතුමා මේ පුද්ගලික සමහර පුද්ගලික මාධ්‍යවලට තෝරගත්ත සමහර පුද්ගලික මාධ්‍යවලට රජයේ ආයතනවල දැන්වීම් ප්‍රචාරය කිරීම නවත්තලා තියෙනවා. ඒවා ලබා දීම නවත්තලා තියෙනවා. මේ මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? මේ ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම මාධ්‍යට ගහලා තොරතුරු දැනගැනීම නවත්තනවා. මාධ්‍යට ඒ තොරතුරු ලබා දීමේ අයිතිය අද වාරණය කරන එක පැත්තකින් ඍජුවම දැනුම් දීම් කරනවා. මෙන්න මේවා තමයි ප්‍රචාරය කරන්න ඕනේ, මෙන්න මේ දේවල් ප්‍රචාරය කිරීම වැළක්වන්න කියලා. අනික් පැත්තෙන් ඒ මාධ්‍ය මේ ආණ්ඩුවට දනගස්ස ගන්න පුළුවන්ද කියලා බලනවා. රජයේ ආයතනවල තියෙන වෙළඳ දැන්වීම් ලබා දීම නැවත්තලා මේක මේ ආණ්ඩුවට ඉස්සෙල්ලත් කරා. මේ ආණ්ඩුවට ඉස්සෙල්ලත් මේක කරා. හැබැයි අපි ආණ්ඩුවට මතක් කරන්න කැමති මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වළක්වන්න ගියොත් එහෙම සිදුවෙන්නේ සමහර විට වැරදි තොරතුරු රාශියක් ප්‍රචාරයටපත් වෙයි. ඒ ඉඳන් මාධ්‍ය ආයතන වලට ගහලා මාධ්‍ය ආයතන වලට තහංචි දාලා විපක්ෂයට බැනලා දැන් අද ආණ්ඩුව කියනවා ආණ්ඩුවේ කාර්යභාරය ඉටු කරන්නේ නැතුව මේ විරුද්ධ පක්ෂය මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනවා කියලා. ආණ්ඩුව වැඩේ හරියට කරන්නේ නැත්නම් විරුද්ධ පක්ෂය හැටියට අපේ වගකීම වෙන්නේ ආණ්ඩුවට ඒ කාරණා තේරුම් කරලා දෙන එක. මොකද එහෙම නැතුව ගරු මන්ත්‍රීතුමිය කටයුතු කරන්න බෑ. හොඳම දේ මේ සිදුවිය හොඳම යුතු දේ තමයි මේ පාර්ලිමේන්තුව අද කිසිදු වළංගුභාවයක් නැති පාර්ලිමේන්තුවක්. මේ මාලිමේන්තුව විසිරවන්න බෑ. හේතුව එක පැත්තකින් ජනවාරි 5 වෙනිදා තියෙන්න තිබ්බ මැතිවරණය මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ ඉන්න සමහර දේශපාලන පක්ෂ අධිකරණයේ පිහිටපතලයේ මැතිවරණය අවලංගු කරගත්තා. ඒ හින්දා මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීතුමාලගේ වගකීමක් වෙන්නේ අද ආණ්ඩුවට ස්ථාවරත්වයක් නැහැ. ආණ්ඩුවේ බහුතරය ගැන ආණ්ඩුවට විශ්වාසයක් නැහැ. ආණ්ඩුව අල්ලස් දීලා වරප්‍රසාද දීලා බහුතරය ආරක්ෂා කරගෙන යන්න කටයුතු කරනවා. එහෙනම් රට ගැන කල්පනා කරනවා නම් රජය විසින් කළ යුතුව තියන්නේ මේ පාර්ලිමේන්තුව අපි සියලු දෙනා එකතු වෙලා විසිරුවා ඇරලා අපි ජනතාවට අයිතිය ලබා දෙමු. අලුත් රජයක් ඔවුන් විශ්වාස කරන රජයක් ඔවුන් විශ්වාස කරන පාර්ලිමේන්තුවක් ගොඩනගන්න. ඒ තත්ත්වයක් ලබා දෙන්නේ නැහැ. පළාත් සභා මැතිවරණය කල් දාලා අවුරුද්දයි මාස 8යි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි කාලය
අවුරුද්දයි. මට තප්පර 30ක් තියෙනවා. අවුරුද්දයි මාස 8ක් පළාත් සභා මැතිවරණයක් නැහැ. එතකොට කොහොමද රටේ ජනතාව මේ ආණ්ඩුව බහුතරයකුත් නැත්නම් මේ පාර්ලිමේන්තුවට රට පාලනය කරන්නත් බැරි නම් රට පාලනය කරන අයට දක්ෂතාවයක් නැත්නම් හැකියාවක් නැත්නම් මොකද්ද මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තුව කරන අසාධාරණේ? ඒ හින්දා මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්නත් අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගන්නත් රටේ ජනතාවට අවකාශ ලබා දෙමුයි කියන කාරණාව ඉදිරිපත් කරමින් මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. වහාම ආණ්ඩුවේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් වාඩි වෙලා මෙන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. රටටත් ලෝකයටත් ආරක්ෂාව සම්බන්ධයෙන් මේ ආරක්ෂාව සැබවින්ම තහවුරු වෙලා කියන කාරණාව ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම කරමින් මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.